ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්, නියෝජ්‍ය කතානායකතුමා මුලසුන බාර ගන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට කලින් කතා කරපු ගරු ඇමතිතුමා, ආණ්ඩුවේ ඉදිරිපෙළ ප්‍රධාන ඇමතිවරයෙක්, එතුමා මද්‍රව්‍ය පාලනය පිළිබඳ ආණ්ඩුවේ කැපවීම ගැන කතා කරා. ගරු ඇමතිතුමනි, මේ රටේ ඉතාම වැදගත් මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් දැන් දින කීපයකට කලින් සිද්ධ වුණා. කොළඹ වරායේදී අයිස් කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් වටිනාකම රුපියල් කෝටි 800ක් පමණ බව කියනවා අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැනීම කරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොලිතුවක්කු කියන බොහොම කීර්තිමත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින්. දැන් ඔබතුමාට මතක ඇති, මීට කලින් කන්ටේනර් 323ක් රතු ලේබල් කරපු අනතුරුදායක කන්ටේනර් 323ක් වරායෙන් පිටවීම පිළිබඳව ඉතාම ගැඹුරු ප්‍රශ්නයක් මතුවුණා. ගරු මුදල් ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමා පත් කරපු විශේෂ කමිටුව ඒ ක්‍රියාදාමයේ දෝෂ සහගත බවට වාර්තාවක් ලැබල දුන්නා. ඒ වාර්තාව සැඟුවා. ඊට පස්සේ විපක්ෂ ඉල්ලීම මත තේරීම් කාරක සභාවක් පත් කරා. අද වෙනකන් ඒ තේරීම් කාරක සභාව වාර්තාව ලබාදීම ප්‍රමාද කරමින් තියෙනවා. දැන් මාස දෙකක් විතර වෙනවා. ගරු සභාපතිතුමා, තේරීම් කාරක සභාවේ අධිකරණ ඇමතිතුමා, ඒ කෙටුම්පත එතුමා තමයි සභාපතිතුමා වශයෙන් සකස් කරන්න ඕනේ. නමුත් දැන් මාස දෙකක් විතර කාලයක් අවසාන දිනේ ඉඳලා අද වෙනකන්, අද බදාදා අපි හම්බ වෙන තියෙන දවසක් අද හම්බ වෙන්නේ නැහැ. ඒ පසුබිම තිබියදී ගරු ඇමතිතුමනි, දැන් රන්මල් කොඩිතුවක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා කරපු මේ පරීක්ෂණය පිළිබඳ, ඒ කියන්නේ වරායේ කන්ටේනර් වල කවදක්වත් මද්‍රව්‍ය වෙන්නේ නැහැ, වරායේ ක්‍රියාකාරීත්වය තුළ ඒ මද්‍රව්‍ය වෙළඳාම තුළ, මද්‍රව්‍ය ජාවාරම තුළ මේ කන්ටේනර් භාවිතා කරන්නේ නැහැ, එහෙම වෙන්න බෑ, වෙලා නැහැ. ඒ නිසා මේ අක්‍රමික ක්‍රියාදාමය තුළ රට ඇතුළට මද්‍රව්‍ය හෝ අනතුරුදායක දේවල් එන්න තියෙන අවස්ථාවක් නැහැ කියලා මොර දීපු ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ පොලිස්පතිවරයා, ඒ ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන රන්මල් කොඩිතුවක්කු මහත්මයා කරපු පරීක්ෂණය සම්බන්ධව නැවත පරීක්ෂණයක් පටන් ගන්න තියෙනවා. දැන් මේවා මොකද වෙන්නේ? අවංක නිලධාරීන් අධෛර්යමත් වෙනවා. ඒ වගේම මේ මෙම වැටලීමෙන් පකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් ඇතුළුව මෙරටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ඇතුළුව 8 දෙනෙක් අත්අඩංගුවට තියෙනවා. එතකොට මේ තරම් බරපතල අත්අඩංගුවට ගැනීමක් වෙලා, ඉතාම විශේෂ දෙයක් වරාය තුළ අපි සැක කළා, හැමදාම දැනගෙන සිටියා, වරාය පාවිච්චි කරනවා, කන්ටේනර් පාවිච්චි කරනවා මද්‍රව්‍ය ජාවාරම සඳහා කියලා. ඒ වගේම ටොන් භාගයට වැඩි අතිවිශාල ප්‍රමාණයක් කෝටි 800ක් වටිනකම දැන් පරීක්ෂා කරන්නේ අත්අඩංගුවට ගත්ත අය ගැන නෙමෙයි ඇමතිතුමා, දැන් පරීක්ෂා කරන්නේ ඒ අත්අඩංගුවට ගැනීම කරපු පොලිස් නිලධාරී කණ්ඩායම ගැන. එක කැතයිනේ, හරි නෑ නේද, අවුලක් තියෙනව නේද? පොඩ්ඩක් හොයලා බලන්න, ජනාධිපතිතුමාට කියන්න මේවා සමාජය තුළ අවිශ්වාසය ඇති වෙනවා කියලා. මේවා සමාජය තුළ පොලිස් දෙපාර්තමේන්තුව ගැන කරන හොඳ නැති වෙනවා මේ වගේ නිසා. අපි කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණ අසාර්ථකයි කියලා. අපි කියන්නේ මේ වැටලින් හැම එකක්ම හොරයෝ කියලා. හැබැයි මේ රටේ අපරාධ මර්ධනය පිළිබඳව කැපවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව, ඔවුන්ගේ පරීක්ෂණ ක්‍රියාදාමයට විරුද්ධව මේ විදිහේ ක්‍රියාදාමයක් වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුව තුළම අවිශ්වාසයක් ඇති වෙනවා. ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම ගරු ජනාධිපතිතුමනි, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට, ඒ වගේම පොලිස් ඇමතිතුමනි, ඔබතුමාට ඒ බලය ඒ සඳහා අවකාශය තියෙනවා. කරුණාකර හොයලා බලන්න. ඒ වගේම අද විෂය පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය මීට කලින් දැන් වසර කීපයක් වෙනවා ඒ තනතුර අවසන් වෙලා. අපි කවුරුත් දන්නවා යුදමේ තත්ත්වය තුළ ව්‍යවස්ථාපිත තනතුරක් අවශ්‍ය වුණා ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණය සඳහා. යුද්ධය අවසන් වීමත් එක්කම මේ තනතුරේ තියෙන අවශ්‍යතාවය ටිකින් ටික නැති වෙලා ගිහිල්ලා අද වෙනකොට තනතුර පමණක් තිබෙන සම්පත් නැති, කාර්යාලයක් නැති තැනක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා එවැනි අනවශ්‍ය දෙයක් අවලංගු කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ඒක ගත යුතු පියවරක්, කාලීන පියවරක්. ඒ නිසා විපක්ෂයේ හැටියට, සමග ජන බලවේගයේ හැටියට අපි මේ පනත් කිරුම් පද සදා අපේ සහයෝගය පළ කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මගේ අතේ තියෙන්නේ ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය, අර ලොකු පොත. දැන් මේ පොත අපි පරිහරණය කළා, මේ කැලිත් ටිකක් ගැලවිලා. දැන් අද ආරක්ෂා විෂය නිසා විෂයට අනුකූලව කතා කිරීමේ වැදගත්කම අද දවස් පුරාම මේ සභාව තුළ සාකච්ඡාවට ලක් වෙච්ච නිසා මම බැලුවා ආරක්ෂාව පිළිබඳව මෙම රජය පහුගිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ගරු ජනාධිපතිතුමා, වර්තමාන ආරක්ෂකතුමා දීලා තියෙන පොරොන්දු මොනවද කියලා. ජාතික ආරක්ෂාව සඳහා වගකීම් සහ වගවීම සහතික කරමින් ජාතික ආරක්ෂක කවුන්සලයේ ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම, කිසිම දෙයක් අලුතෙන් වෙලා නැහැ පරණ ක්‍රමයටමයි. ජාතික ආරක්ෂාව පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත ජාතික ආරක්ෂක උපදේශක මණ්ඩලයක් ස්ථාපිත කිරීම, ඒ සඳහා වූ නීතියක් පනවනවා කියලා පොරොන්දු වුණා. අද වෙනකන් මේ පාර්ලිමේන්තුවේ නීතියක් ආවේ නැහැ විතරක් නෙමෙයි, මම විමසලා බැලුවා එහෙම ශක්තිමත් වීමක් වෙලා නැහැ. අපි නියෝජ්‍ය ආරක්ෂකතුමා ඉන්න සභාවේ ඔබතුමාට පුළුවන් උත්තර දෙන්න. මම මේ ක්ෂේත්‍රෙන් පිට කෙනෙක්, වෙන අයගෙන් අහලා කියන්නේ ඔබතුමා මම කියන දේ වැරදි නම් ඔබතුමා කියන්න නෑ ඔය දේ කළා තියෙනවා කියලා. මම ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන අමුද්දයක් නෙමෙයි. ඒ වගේම තියෙනවා පිළිගත් හමුදාමේ ක්‍රමවේදයන්ට අනුකූලව සහ කුසලතා සහ වෘත්තිමේ දක්ෂතාවයන් නොකිලිටි වෘත්තිමේ ඉතිහාසය මත පමණක් පදනම්. ඒ කියන්නේ වෙන වෙන බලපෑම් තියෙනවා අපි දන්නවා. උසස් තනතුරට පත් කිරීම සහ උසස් වීම ලබා දීම සහ හමුදාවට අදාළ විශේෂ සහ විදේශ පුහුණුවීම් සඳහා තෝරා ගැනීම අනුගමනය කරන ක්‍රමවේදය විධිමත් කිරීම. දැන් එහෙම ක්‍රමවේදය විධිමත් කරන ලේඛනයක්, වැඩපිළිවෙලක් මේ කිසිම හමුදාවක් තුළ එළිය තියෙන ලේඛනයක් නැහැ. ඒ පිළිබඳ විධිමත් අනුමත කිරීමක් නැහැ. කැබිනට් තීරණයක් අනුමත කිරීමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, හතරවෙනි එක ආරක්ෂක පරිවර්ෂණ හා සංවර්ධන විභාගය විධිමත් කිරීම. ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් විධිමත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම කරපු බවක් නැහැ. ඒ පිළිබඳව කරපු ආයෝජනයක් නැහැ. ඊට අදාළව මේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා නීතිමය ආවරණයක් ලබා දීලා නැහැ. අපිට තියෙන තොරතුරු එවන්නක් සිදු නොවූ බවයි. ඒ වගේම හමුදාවන්ට අදාළ නොවන කිසිම සිවිල් කටයුත්තකට ඔවුන් අනුයුක්ත නොකිරීම. ඔබතුමා දන්නවා ලොකු ප්‍රශ්නයක් වුණා පන්සල් වලට, පල්ලි වලට, විවිධ ප්‍රභූවරුන්ගේ වැඩවලට හමුදාවේ දෙව්වා. හමුදාවේ නිලධාරීන්ගේ ආත්මගරුත්වයට හානි වන ආකාරයට සහ අනවශ්‍ය විදිහට දේශපාලනික හේතුන් මත හමුදාව හමුදාමය නොවන දේවලට යෙදුවා. මේකට විශාල විවේචනයක් තියෙනවා. හමුදා නිලධාරීන්ගේ ආත්මගරුත්වය පිළිබඳ ගැඹුරු අර්බුදයක් තියෙනවා. දැන් මේ පිළිබඳව තාම වෙනසක් වෙලා නැහැ. අදටත් හමුදාමය නොවන කටයුතු වලට මේ හමුදාවල් වල ඉන්න සෙවලුන් යොදවා තිබෙනවා. ඊළඟට ඒකාබද්ධ බුද්ධිආන්තරණයක් පිහිටවීම. පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය මතුවෙච්ච වෙලාවේ මේ ඒකාබද්ධ බුද්ධි යාන්ත්‍රණයක් පිහිටවීමේ වැදගත්කම කවුරුත් තේරුම් ගත්ත ප්‍රායෝගිකව ඉතාම ඛේදනීය අත්දැකීමකි. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ රට තුළ තියෙන බුද්ධි ආයතන සියල්ලම එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම අපි අත්දැකීමෙන් තේරුම් ගත්ත නරක අත්දැකීමක්. ඔබතුමාලා ඒ නිසාම මැතිවරණ පොරොන්දුවක් දීලා තියෙනවා ඒකාබද්ධ බුද්ධි යාන්ත්‍රණයක් පිහිටවීම. කරුණාකරලා ආරක්ෂකතුමා, නියෝජ්‍යතුමා කියන්න ඒ සඳහා ගත්ත පියවර මොනවද? මොනවද අලුතින් හදපු ආයතනේ? පරණ ආයතන හැමම තියෙනවා. මොනවද නීතිමය රැකවරණේ, නීතිමය ව්‍යවස්ථාමය වශයෙන් ආයතන අලුතින් ගොඩනගලා තියෙනවා? මේ බුද්ධි තොරතුරු එකතු කිරීමේ ආයතනවල තාක්ෂණය දියුණු කරන්න සහ ඒ සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණ ඇති කරන්න අවශ්‍ය කරන තියෙන පියවර මොනවද? මේ පාර්ලිමේන්තුවේ පහුගිය අවුරුදු දෙකට එවැනි කිසිම දෙයක්, කිසිම ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් නො ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් වෙලා නැහැ. නිලධාරීන් කියන්නේ වෙනසක් නැහැ කියලා. ඒ නිසා ඔබතුමා පැහැදිලි කරන්න, එහෙම එකක් තියෙනවා නම් මම කියනවා මට තියෙන තොරතුරු නැහැ කියලා. ඒකාබද්ධ බුද්ධි යාන්ත්‍රණයක් පිහිටවා නැත. ඊළඟට තව කියනවා ශක්තිමත්, ජව සම්පන්න, හොඳින් ජාලගත ආරක්ෂිත තොරතුරු ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කෙරේ.
හර්බාජිත්‍රි පෙරා, you have 2 minutes left.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවන්නක් පිළිබඳ සාක්ෂියක් නැහැ. දැන් අවුරුදු දෙකක් මේ පාර්ලිමේන්තුවේ කිසිම අවස්ථාවක නියෝජ්‍ය ආරක්ෂකතුමා හැමදාම පාර්ලිමේන්තුවට එනවා. ඒක ලොකු දෙයක්. තුමගේ රාජකාරිය කරා හෝ නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න එකත් ලොකු දෙයක්. මොකද ආරක්ෂක ඇමතුමට හැමදාම ඉන්න බෑ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට. නමුත් එවැනි දෙයක් කරා නම් එවැනි දියුණුවක් ඇති කරා නම් එහෙම ආයෝජනයක් කරා නම් එහෙම තාක්ෂණය හඳුන්වා දුන්නා නම් ඒවා අපි දැනගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. මොකද මූල්‍ය පාලනය අපිට තියෙන්නේ. ආයෝජනයක් නැතුව සිද්ධ වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂ දෙකක් දෙයක් තියෙනවා. මේ පහුගිය දවස්වල බන්ධනාගාරයේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීම් මාලාවත් එක්ක මේක තව බැඳෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වරහන් ඇතුලේ පොලිසිය රේගුව බන්ධනාගාර සම්පූර්ණයෙන් වගවීම සහතික කරමින් accountability රාජ්‍ය බුද්ධි සේවයේ ඵලදායී ඒකාබද්ධතාවයකින් අධීක්ෂණ පද්ධතිය ප්‍රසස්කරණය කර විධිමත් කිරීම. මොකද අධිකරණ මැතිතුමා කිව්වේ මීගමුවේ මේ බරපතල සිදුවීම් පිළිබඳ අපි දැනගෙන සිටියේ නැත. බුද්ධි තොරතුරු කලින් ලැබුණේ නැත. එසේ වුණා නම් මෙසේ වන්නේ නැත කියලා කිව්වා. අසාර්ථකත්වය පැහැදිලි කරේ බුද්ධි තොරතුරු කලින් ලැබුණේ නැහැ කියලා. දැන් මෙතන මොකද කියන්නේ? පොලිසිය රේගුව බන්ධනාගාර මේ ආයතන ඔක්කොම මේ බුද්ධි සේවයේ ඵලදායීතාවය වැඩ කරන්න අවශ්‍ය කරන මේ පද්ධතිය ශක්තිමත් කරනවා කියලා. ඔබතුමා උත්තර දෙන්න මොනවද හදපු ආයතන මොනවද ක්‍රමවේදය කවදද කැබිනට් පේපර්ස් ඉදිරිපත් කරේ කවදද මේ ප්‍රතිපත්ති තීරණ ගත්තේ කෝප වෙන ආයෝජනයක් කළා තියෙනවද තාක්ෂණික උපකරණ සඳහා කොච්චර වැය කළා තියෙනවද කියලා ඔබතුමා කියන්න. ඒ වගේම කියනවා ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විරාරක්ෂක බලකාය තාක්ෂණිකව යාවත්කාලන කර අදාළ නීති බලගැන්වීම. කරු නියෝජ්‍යවතුමනි, ඔබතුමා කියනවද බලන්න, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විරාරක්ෂක බලකාය තාක්ෂණිකව යාවත්කාලන කිරීමට අදාළ අලුතෙන් කරපු ආයෝජන මොනවද කියලා?
මම අජිත් පීපරයි ඔය ටයිම් එක.
මම බංගුතුමාට කියනවා එහෙම අලුත් ආයෝජනයක් කළා නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා ආරක්ෂාව කියන අතිශය වැදගත් විෂය පිළිබඳ තමන් මැතිවරණයේ දීපු ප්‍රතිපත්ති පවා ඉටු කිරීමට මේ රජය අසමත් වෙලා තිබෙනු. මේක අනතුරුදායක බව අවස්ථා කීපයක දැන් අපිට පෙනී ගිහිලා තියෙනවා. නිසිලස රාජකාරී කරන, වගකීමෙන් රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ ආත්මගරුත්වයට පහර දෙමින් තියෙනවා. බන්ධනාගාර පිරනව විතරක් නෙමෙයි, බන්ධනාගාර තුල ඇතුළත් තියෙන මේ අවාසනාවන්ත තත්ත්වය පිටුදකීම සඳහා අවශ්‍ය කරන කිසිම තලයක පියවර අරගෙන නැහැ. දැන් එසේ තිබියදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ නදී වෛද්‍යතුමා අද කියනවා දැන් මේ තියෙන ප්‍රශ්නේ පොලේ යන ගමන් ස්පිරිතාල යනවා කියලා. ගරු ඔබතුමත් වෛද්‍යවරයෙක්, මේ රටේ මොන ගමේද මොන නගරේද පොලේ යන ගමන් ස්පිරිතාල යන්නේ? මොනවද එහෙම කියන්න තියෙන සාක්ෂි? ඒක අපේ රටේ වෛද්‍ය පද්ධතිය, අපේ රටේ රෝහල් පද්ධතිය සමග ගරු නියෝජ්‍ය කතානායකතුමනි සම්බන්ධ බවට, කියන්නේ පොළ දවසට වැඩියෙන් රෝගීන් දෙනවා කියලා, OPD එකට යනවා කියලා අපිට අවස්ථාව දෙන්න තප්පරයක්. මේ තර්කය අවසන් කරමු. මොකද අද මේ ආරක්ෂාව පිළිබඳ විවාදයේදී සෞඛ්‍ය ආරක්ෂාවට විවාදය අරගෙන ගියා නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේ සෞඛ්‍ය ආරක්ෂාවයි දෙක සම්බන්ධ කරන ওই තර්කෙ මරු. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මොන දත්තයක් මත පදනම්වද පොලේ යන දවසට රෝහලේ, එහෙම කිව්වනේ, පොලේ යන දවසට රෝහලට යනවා, පොලේ යන ගමන් රෝහලට යනවා, පොලේ යන ගමන් රෝහලට වැඩි වෙනවා. ආ, එතකොට ගෙදර ඉඳලා කොත්තමල්ලි බොන්න කියලා කිව්වේ නැද්ද? කොත්තමල්ලි බොන්න කියලා කිව්වේ නැද්ද? ආ, එතකොට කොත්තමල්ලි බොන්න පුළුවන්, කියවා වෙනිවලට බොන්නත් පුළුවන්, කොත්තමල්ලි බොන්නත් පුළුවන්, පස් වගේ බොන්නත් පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සු දිනාගෙන තියෙන නිදහස් සෞඛ්‍ය අයිතිවාසිකම ලබා දුන්නේ ජනතා යුක්ති පෙරමුණ නෙවෙයි, ඔය 76 වසරක සාපේ තමයි මේ අයිතිය ලබා දුන්නේ. හරි, ඒ නිසා අපහාස කරන්න මේ පද්ධතියට. ඒකෙම හැදිලා, ඒකෙම ඉගෙනගෙන, ඒකෙම රස්සාව කරලා, ඒකෙම ජීවත් වෙලා, ඒකෙම මෙතින්ට වෙලා මේ රටේ තියෙන වෛද්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය අපහාසපත් කරන ප්‍රකාශයක් ඒක. හරි, මොකද බොරු කිව්වේ ජනාධිපතිතුමා?
මෙම්බර් වී කැන්
මෙරට මිනිස්සු අපහාස කරන ජනාධිපතිතුමා.
හරි, කෝල් ෆෝන්
එකේ ස්පීකර් එකේ නෑ, මෙරට පොලේ යනකම රෝහල් යන කවුරුක් අසනීපයෙන් නැත රෝහල් එනවද? අසනීපයෙන් නැත රෝහල්ට එනවද? එහෙම මිනිස්සු මෙරට කොහෙද ඉන්නේ? හරි, ඒ නිසා ඒ වචනේ වැරදුනා නම් වැරදුනා කියලා පිළිගන්න. ඒක සාධාරණීකරණය කරන්න බෑ වෛද්‍ය රජිත් මහත්තයා.
කෝල් ෆෝන් එකේ ස්පීකර්